ක්‍රියාවක් එතකොට ඒවා පිළිබඳව ඇති වෙනා වූ
දැඩි ආසාව චන්ද රාගයේ කියලා වගේ පෙන්නකෝ මෙන්න මේ හේතු කොටෙන් තමයි ඒවා හදවත තුළ නැන අපේ හිත තුළ පැහෙන දියා බවටපත් වෙන්නේ යම් කිසි ආශ්‍රවයක ස්වභාවය අපි කිව්වා ආශ්‍රව කියලා කියන්නේ යම් කිසි මේ යම් රෝජසක් එකතු වෙලා පැහිලා එකේ තන පල්ලුනහම ඇති වෙන දෙයක් කියලා ඒ ස්වභාවය ආශව කියන එක. ඒ ආශව කියලා හදනවා අවිෂ්ඨ ජාති. ඒ වගේ හදන ඔක්කොම බේත් වර්ග නොඑක ඒකිත වෙලා පොළොව යට වල්ලා පල් වෙන්න තියලා ඊට පස්සේ පෙරල අරගෙන ඒක අපි ආශව කියන වචනේ ගන්නවා. මේ මත්පැන් වර්ගත් අන්න ඒ වගේ හදනවා. අන්න එහෙම ස්වභාවයක් ඇති වෙනවා. රූපකාම, ශබ්දකාම, ගන්ධකාම, රසකාම, පොට්ටබ්බකාම කියන මේ පංචකාම මුල් කරගෙන එවගේ හැඟීම් ඒ විදිහට සකස් වුණාම හිතේ යලි යලි ගොඩ නැගි නැගි හිත තුළම පැහැව පැහැව හිත අභ්‍යන්තරේ පල් කරනවා කාමයන්ගේ දෝෂිතාවයට පත් කරනවා මෙන්න මේ தත්ත්වයට පත් වුණා තමයි කාම ආශ්‍රව කියන එක හැදෙන්නේ කාම කියන වචනේ තියෙනවා ගැඹුරු අර්ථ නමුත් මෙයා නිරුක්තිය මුදේ කැමති නෑ මේවා කියනට බොහෝ අය මොකද හේතුව පොත්වල පෙන්නලා තියෙන භාෂා නිරුක්ති ක්‍රමෙට මෙයා වෙනවා. ඒ නිසා පොතේ නිරුක්ති බලාපොරොත්තු වෙච්ච ඒවා ඉගෙන ගත්තා නම් හරි අකමැති මේ අමුතු නිරුක්ති ආදියා කියනවා. මෙයා උවතු ප්‍රාකෘත කියත් ඒවට අපහාස කරනවා. නැව බුදුරයන් වහන්සේ දේශනා කරපු ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයට අනුකූලව තමයි අපිත් ඔය අග්ගඤ්ඤ සූත්‍රයේ හොඳට පැහැදිලි විග්‍රහ කරලා තියෙන නිරුක්ති දෙන ක්‍රමයක්. ඒ ක්‍රමයට අනුකූලව තමයි මේ විග්‍රහ කරලා දෙන්නේ මේ නිරුක්ති නැහැටි. කාම කියන වචනයෙන් පෙන්නන්නේ අම කියන වචනයෙන් පෙන්නනවා අමෘතේ. අමෘතේවත් නිවන. ලෝකී අමෘතේ කියන්නේ වෙන එකක්. සාසනික වශයෙන් ආර්ය වශයෙන් අමෘතේ කියන්නේ තව එකක්. නොමැරෙන භාවේ නම් යම්තරකද උපන්නේ නැත්නම් මේ යන්නේ නැහැ. ඒකයි යථාර්ථය. ඉපදුනොත් මැරෙනවා. උපන්නේ නැති දෙයක මැරෙන්න දෙයක් නැහැ. එහා නිවනට අම කියන වචනේ භාවිත කරනවා. අමා මහ නිවන ආදිවාසීන් කියන්නේ ඒකයි. ඒතකොට අම කියන தત્ත්වය කා දමනවා. එන අම කියන தત્ත්වයට පත් වෙන නොදී ඒකට හවස් කපනවා. අන්නේ ඒවට කියනවා කාම. ආස්වාද කාම නෙමේ ආස්වාදයන්ගේ චන්ද්‍රාගයෙන් බැදීලා ඒපසුවට හඹා ගියොත් ඒකාන්තයෙන්ම සතර ගමන හදනවා. අත්තරී නොවැළී මිදියඳ කොහොමවත් හිත ඉඳ තියන්නේ නැහැ. නැන් නිවාසු වෙලා වන්න හිතෙන් තියන්නේ නැහැ මේ පැත කපාහගෙන. මෙන්න මේ ගති ලක්ෂණය තියෙන එක තමයි වල කාම කිව්වේ. ඒවැම පැහිලා ඒවම යලි යලි ගොඩනගලාගේ සිටිවිලි වශයෙන් නගනකොට අර වේදනා ස්කන්ධ සංඥා ස්කන්ධ සංකාර ස්කන්ධ විඥාන ස්කන්ධ කියන මේ ස්කන්ධයන්ට අතුලත් වෙච්ච ඒ හිතේ ස්වභාව වේදනා සංඥා සංකාර විඥාන වශයෙන් දැනිච්චා. ඒවා යලි යලි මතකේට නග නග යලි යලි අලුතෙන් ගොඩනගනවා මේව මහ පැහැෙන ගොඩක් බාටපත් කරනවා. ඒතර ආස්වාදයන්ට හිත වැඳිලා ආස්වාදියෝ දාලා යන්න බෑ. ආස්වාදිය නැත්නම් හරි පාළුවක්. ආස්වාදිය නැත්නම් මොන සැනසුමක්ද? ඒව නැතිනේ කොහොමද සැනසුමක් තියෙන්නේ? මේ ආදි වශයෙන් නිවනට විරුද්ධ අදහස් ඇවිදilla. නිවනට බය ඇති කරන. අත්‍යවීන් වැලි නිදහස් වුණාට පස්සේ ඒක විශාල පාළුවක් වගේ හඟවනවා. පැවැත්ම හරි වටිනා දෙයක් හැටියෙනු. ආස්වාද විදේ ජීවත් වෙන තියන් කොච්චර හොඳ කියලා මේ අදහස එනවා. ඒ අදහස ආවට පස්සේ ඒකාන්තයෙන්ම ආශ්‍රව දිට්ඨියත් එකම අවිද්‍යාවත් එකමයි ඉන්නේ. අවිද්‍යාවේ තීරණය තමයි මේ ලෝකේ නිත්‍යයි සැපයි ආත්මයි කියන නාව ගති ලක්ෂණ. නැහනම් නිසි පරිහරණයට නිසි දෙයක්. මේක සැප මගක්. මේ පස්සේ ගියාම සැප හම්බ වෙනවා. මේක තමයි හරයක් තියෙන්නේ. ඔන්නේ අදහස තමයි නිත්‍යයි සැපයි ආත්මයි කියලා. නැත්නම් නිත්‍ය සුඛ අත්ත වශයෙන් ගත්තා කිව්වොත් ඒකයි. ඔන්නේ අදහස අවිද්‍යාවෙන් ආපු දෘෂ්ටිය. අවිද්‍යාව නිසා තමයි ඒ ආශ්‍රවේ ඇති වෙන්නේ. අවිද්‍යාව මුල් කරගෙන තමයි කාම, භව, දිට්ඨි කියන මේ ඔක්කොම ඇති වෙන්නේ මුල් වෙන්නේ. එතකොට මේ කාම භව දෙක ඇති වෙනවා වාගේම. කාම ඡන්ද කියන தත්ත්වයට ආවොත් එහෙම බලවත් වුණාට පස්සේ ඇත්ත නැත්ත හොයා ගන්න පුළුවන්කමක් නැහැ. මිත්‍යා දෘෂ්ටියට වැටිලා ඒ දෘෂ්ටිය තුල ගන්නා වූ නිගමනට වැටිලා ඒවා හිතේ පැහැව පැහැව නැగి නැగి එනවා. ඇලිමයි ගැටිමයි මුල් කරගෙන හැදෙන අර විදිහේම පල් වෙන කොටහක් හැදෙනවා හිත තුල. ඒකෙදි තමයි ඥානවන්තින් නැන්න යම්කිසි දිවස් ඇති දිවකන් නැති ඒ වගේ පරිසිද්ධ දකින්න පුළුවන්. එහෙම ඥානවන්ත ඇති කේ ඡය කරපු උත්තමයන් වහන්සේලාගේ නුවරට ගෝචර වෙච්ච යම් ක්‍රියාවක් තියෙනවා නම් දස වස්තුක සම්මාදිට්ඨිය ආදි වශයෙන්වත් අරගන්නේ නැතුව දානීය විපාක නැහැ, පූජා වල විපාකයක් නැහැ, ඒ වගේම හෝම පූජා ආදී ඒවෙන් යම් කිසි ආකාරයේ විශේෂත්වයක් නැහැ. යුතුයම් විෂ කරනවා කියලා කිසි විශේෂත්වයක් නැහැ. වරිකා ලෝක හදාගත්තේ ඒවා. පින් කියලා දෙයක් නැහැ, පව් කියලා දෙයක් නැහැ. අම්මා කියලා තාත්තා කියලා කවුද විශේෂ ඒ මිනිස්සු නේද? ওই ආදි වශයෙන් අරගන්නවා කිසිම ගුණයක් ඒගොල්ලගේ විශේෂ ගුණයක් දකින්නේ. මෙලෝ ආකිය මොනවාද පරලෝයි දැන් මෙලෝට ආවා කියලා එකක් නැහැ. මෙලෝයෙන් පරලෝ යනවා කියලා එහෙම જાතිය හේගුත් නැහැ. ඕවා එක එක න හදාගත්ත බං. ওই මෙලෝ පරලෝ හරියට දැකලා කියන මහල බබුණු කිය ඥානවන්තයි ඔය ඔක්කොම බොරු කතා. මෙන්න මේවා තමයි දසවස්තුක මිත්‍යා දෘෂ්ටි කිව්. තමන්ගේ වාසියට එනකොට ඒකාන්තයෙන් ඒවා හරියටම ඒකෙම කිදා බහිනවා. තමන්ගේ මනස ඉඳ දෙන්නේ නැහැ ඒවා ඇත්තද කියලා හිතලා බලන්න. ඒක ඉස්සෙල්ලා මේක කපාහවිනවා. ඒ වගේ මේක තමා විසින් අනික් අයලත් ප්‍රකාශ කරනවා. මෙන්න බෙහෙදින් ගියාම මහා සාවද්‍ය අපතලයා බවට පත් වෙනවා. හතර පහයි ගොඩේ ඉන්න බැරි තත්ත්වෙට පත් කරන දූෂ්‍ය මානසිකත්වයක් ඇති කරනවා ඒ කියන දිස්තිය. මෙන්න මේ බඳු ස්වභාවයන් දැකලා ඒ වයින් අහක් කිරීම තමයි ඒ කියන්නේ. ඒ ආශ්‍රව ධර්මයන්ගේ වෙන් වෙන්න ඕනේ කියලා. මේවෙන් අහක් වීමද මූලිකයි අර ඉතල කිව්ව ක්‍රමෙමයි තියෙන්නේ. පටිච්චසමුප්පාද ධර්මයේ පිළිබඳව ඒ ධර්මානුකූලව ලෝක ස්වභාවය දැක්කහම මේ හැම එකක්ම හට ගැනීමට තියෙන මුල එදෙනින් කැපිලා යනවා. මොකද ඔය හැම එකකටම මුලක් තියෙනවා. මේ ලෝකේ හරි වටිනා දෙයක් කියන දෘෂ්ටිය. වටිනා දෙයක් කියන හැඟීමට බහිද යම් වැඩ පිළිලක් තියෙනවා. නොවටිනා දෙයක්මයි වටිනා දෙයක් කියලා හැඟෙන්නේ. අන්න ඒකම තමයි අවිද්‍යාව ගොඩනැගෙන්න හේතුව. යලි යලි නුනුවණින් මෙනෙහි කිරීම ඇත්ත ඇතියක් හරිය බලන්නේ නැතුව තමන්ගේ ආස්වාදයට ගැටිලා ඊටත් කුලෝ මෙනෙහි කරන්න පටන් ගත්තාම අන්න ඒකෙන් ඇති වෙන ස්වභාවයක් තමයි ඔය කියන ආසව වල මුල. එතන කැපිලා ගියාම අනුක්‍රමයෙන් කාමයේ ඒතර මේ ditthi ආශ්‍රව කියන එක වැරදි දෘෂ්ටි ඔක්කොම අත්හැර යනවා සෝවාන් ඵලයටපත් වුණාම. එතනින් මොකද වෙන්නේ? මේ ඔක්කොම දෘෂ්ටි හදාගන්න හේතුවක් තියෙනවා. අර අනිසි දේ අනිසි හැටියට දැක්කේ නැති නිසා, දුක් දේ දුකට මුල් වෙන දේ ඒ වද දේ කියලා දැක්කේ නැති නිසා, අසාර දේ සාරයි කියලා හිතාගෙන උලා වෙච්ච නිසා, ඒ අනුවම යන පුද්ගලයාට තමයි මේ ධිට්ඨිය නැగిලා ඉන්නේ. දෘෂ්ටිය දෘෂ්ටිගත වෙනවා කියලා කියන්නේ ඒකයි. ඒ ඔක්කොම හේතුව මොකද කියලා තියෙන්නේ? වටිනවා කියන මේ අදහසමයි. ලෝකේ යමක් වටිනවා කියලා හිතා ඉන්න තාකල් ඒකේ ඇති තත්ත්වේ බලන්න බෑ. එතතේ වෙන්නේ තමන්ගේ දරුවෙක් ඉන්නවා. මගේ දරුවා කිව්වහම තමන්ට විශාල බැඳීමක් තියෙනවා. මගේ එකා, මගේ පුතා. ළමයි දෙන්නේ ගහගත්තාම තමන්ගේ පුතා කිව්ව එක නේ. තවලා මේක ගහගෙන එක එක දෙන්නේගේ සුවාලක් වෙනවා. මගේ පුතා කිව්ව කෙනාට ඔළුවේ බැලනෝ. අම්මා දුවගෙන ගිහිලා මොකද කියන්නේ? කවුද මගේ පුතාට ගැහුවේ? ඕකද මේ පාගය? පුතා වදාගෙන එයා අතගග අනිකර වයින්නවා. කවුද වැරදිකාරයා කිව්වොත් වැරදිකාරයා කියන්නේ ඉතින්ලා මගේ පුතා හරිද අනිකා වැරදි? කවදාවත් තමගේ පුතාගේ වැරද්ද ගුටිකාවා කියලා එහෙම එහෙම හිතක් ගන්න අමාරුයි. අර මගේ කියන හැඟීම ඒක වහනවා. ඒ තරමටම මුලාවටපත් කරලා ඇත්ත හොයන්න ඉඩ දෙන්නේ නැහැ. පැත්ත අදිනවා. ඉතින් මේක අපිට හොඳට පැහැදිලි ධර්මතාවයක්. මොන දෙයක් හරි මම හෝ මගේ කියන දෙකේ තියනවා නම් ඒ පැත්තට වාසියටම තමයි කතා කරන්නේ. අදහස් ඉන්නේ මේ පැත්තට වාසිය. මම කරගන්න මගේ කරගන්න පැත්තටම තමයි ගොඩ ගැහින් තමයි මොනවා හරි හිතරේ ඉන්නේ. මේ පැත්තට පහර වදිනවා නම් හරි අකමැති. ඉතින් මේක තමයි ධර්ම මේ ලෝක සත්‍යයගේ සතර ගමනේ ධර්මතාවයේ ඇති. මෙන්න මේ නිසා තමයි මේ දිත්‍ති විඳින්න බැරි. මේ දිත්‍ති ඔක්කොම තියෙන්නේ මම මගේ කියන එක පක්ෂව. ඒකේ ආස්වාදයේ ගෝචර වුණාම ඇත්ත වැහිලා ඒ ආස්වාදයේ වස්ත්‍රග්‍රාහී වෙන අනාගතයේ මොළේනියක් ගැහුවක් කමක් නැහැ කියලා ඒ මොහොතේ ලැබෙන ආස්වාදයේ දකින්න මත්තම ඉක්මවල් නැතුව එහි හිත බැල හිත නැගින්නා වූ දේවල් තමයි දිට්ටි ඔක්කොම හටගන්නේ. ඒ කියන්නේ වැරදි ආකාරي යලි යලි හිතනට අවිද්‍යාව යලි යලි ගොඩ නැගි ගොඩ නැගිනවා. ඒකෙන් අවිද්‍යාව විනාහගින්න බැරි වෙලා යලි යලි නැගෙනවා. ඒකයි මේ සිද්ධ වෙන්නේ. මේ කාම භව කියන දෙකත් අර ආස්වාදයේ මුල් කරගෙන තමයි හටගන්නේ. මේ යථාර්ථය දැක්කහම මේ සම ආශ්‍රයයක්ම ක්‍රමක්‍රමයෙන් මිදිලා යනවා. සෝවාන් ඵලයට පත් වෙන දිට්ඨි මිදිලා යනවා. ඒතකොට ඒ වගේම කාම ආශ්‍රව අනාගාමී වෙනකොට මිදිලා යනවා. භව ආශ්‍රව අවිද්‍යාශ්‍රව කිනේවා අරිහත් ඵලයේදී මිදිලා යන ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයටයි මිදිලා ඉවර වෙන්නේ. නමුත් මේ විදිනවානේ මේ විදිනවා. ප්‍රඥාව වැඩෙනකොට මේවා ඉතුරු වෙන්නේ නැහැ. ප්‍රඥාවේ ස්වභාවය අකේ. අඳුරක තෙල් පහනක් දැල්ලුවොත් ආලෝකය දැල්ලුවොත් ඒ මට්ටමට අවරති වෙන අඳුර දුරු වෙනවා. පහන පත්තු කරන්නයි අඳුර දුරු කරන්නයි දෙකක් කරන්න දෙයක් නැහැ. එකයි කරන්න තියෙන්නේ. අඳුර දුරු කරන්න ඕන නම් පහන දැල්වන්න ඕන. ඒකයි කරන්නේ. නැ පහන දැල්ලීමේ ක්‍රියාකාරීත්වය කරපුවාම අඳුර දුරු වෙන ස්වභාවයක් වාගේ ප්‍රඥාව නැමැති පහන දැල්වන්න නම් දැල්වනකොට අවිද්‍යාව අඳුර දුරු වෙනුනේ මේ සියල්ලම ඉවරයි. ඒකයි හැටි. ඉතින් ඒ නිසා ප්‍රඥා පහන දැල්වනවා කියන්නේ තේරුම් අරගන්න ඕනේ. ඒ සඳහා තමයි අනිසිදී අනිසි හැටියට, දුක්ඛදී දුක්ඛ හැටියට, අසාරදී අසාර හැටියට. නැත්නම් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කරන්න කියන්නේ ඒකයි. ඒක යථාර්ථයේ දකින්නකොට වෙන එකක් නෙමෙයි, ඒකම තමයි සත්‍ය ස්වභාවය කියන සමන්ත නුවණට වැටෙනා මධ්‍යස්තව. ඒතකොට මමයේ මගේ කියන බැඳීම ක්‍රමක්‍රමෙන් අළු වෙනකොට ඒ බැඳීම නිසා වැහිලා තිබිච්ච ඇත්ත දැන් විද්‍යාමානලා ක්‍රමක්‍රමෙන් දකින්න පටන් ගන්නකොට ධර්මයේ නැగిලා එනවා. ප්‍රඥාව ලැබෙනකොට ඇත්ත වේනකොට නැවත වාරයක් ආපහු යන්නේ නැහැ. ඒ ප්‍රඥාව තියෙන්නේ තමයි හිටින්නේ. ඒතකොට චන්දරාගයෙන් අත්තරින් වැඩි විදියකින් කෙලවරේ නිවර්කලා යොමු වෙනා මිසක් එයින් මෙහා නතර වෙන්නේ නැහැ. ඒක තේරුම් අරගන්න ඕනේ.